කරු ලසන්දාලේ කියවන්න.
නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මම විශේෂයෙන්ම අපේ රටේ රියා අනතුරු පිළිබඳව සඳහන් කරගෙන හිටියේ. විශේෂයෙන්ම 70 දශකයේ 140කට විතර එකක් තමා මරණවලින් රියා අනතුරක් බවට පත් වුණේ. ඒක අද 40 දෙනෙක් මිය යෑමකදී ඒකෙන් එකක් රියා අනතුරක් බවට අද පත් වෙලා තිබෙනවා. මේ නිසා ආර්ථික සහ සමාජ වශයෙන් දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් අපේ රට තුල අද මුහුණ පාලා තිබෙනවා. ලෝකයේ සමහර රටවල් ජපානය වැනි රටවල් රියා අනතුරු 100%ක්ම නවත්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් අවම කර ගැනීමට උත්සාහයක් අපි කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මේ රියා අනතුරු සම්බන්ධයෙන් ලෝකයේ අනිත් රටවල යම් රියා අනතුරක් සිද්ධ වුණාන් පස්සේ ඒ පිළිබඳව මොකක්ද ඒ රියා අනතුරට හේතුව කියන එක පිළිබඳව විවිධ ආකාරයෙන් පර්යේෂණයන් කරලා ඒවා නැවත ඇති නොවීමට ප්‍රතිකර්මයන් යොදනවා. දැන් අපි ගුවන් සේවය ගත්තොත් මෑතකදී ඒ ඇති වුණු ඉතියෝපියානු ගුවන් යානය පිළිබඳව දැන් ඒකේ ඒ ඇතිවීමට හේතුව හොයාගන්නකම් දැන් බෝයිං ඒ වර්ගයේ ගුවන් යාන ඒ භාවිතය තාවකාලිකව අත්හිටුවලා තිබෙනවා. ඉතින් එවැනි ආකාරයෙන් රියා අනතුරක් අපේ රටේ රියා අනතුරු සිද්ධ වුණාන් පස්සේ මේක කුමන ආකාරයෙන්ද මේක වෙන්න හේතුව යනාදී වශයෙන් හොයලා මේවට විසඳුම ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුව තිබෙනවා. මේකට එක විසඳුමක් විදිහට විශේෂයෙන්ම අකුසලතා නවීන බලපත්‍ර ගිදුරු බලපත්‍ර ක්‍රමය මම හිතන්නේ අවුරුදු ගණනාවක් ප්‍රමාද වෙලා තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරලා ඉක්මනින්ම මේ පිළිබඳව අවධානය යොමු කරන්නයි කියන ඉල්ලීම අමාත්‍යාංශයෙන් අපි කරනවා. ඒ වගේම අපේ රටේ මං හිතන්නේ වැදගත්ම අමාත්‍යාංශයක් තමයි ප්‍රවාහන අමාත්‍යාංශය. ඒ කියන්නේ ලෝකේ අපි දියුණු රටවල් ගත්තාම මේ සෑම දියුණු රටකම අනිත් ලක්ෂණය තමයි රටේ ප්‍රවාහන පද්ධතිය දියුණුයි. ඉතින් ඒ නිසා රටක් දියුණු කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රවාහන පද්ධතිය දියුණු කළ යුතුයි. ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්නේ නැතුව මොනම ආකාරයකටවත් රටක් දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක මේ ළංගමය එහෙම නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුව මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පමණක් සීමා වුණු වගකීමක් තිබෙන අමාත්‍යාංශයක් නෙමෙයි. මේක මුදල් අමාත්‍යාංශයටත් වඩා ඒහා සමානවම රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබා දෙන අමාත්‍යාංශයක් තමයි මේ ප්‍රවාහන අමාත්‍යාංශය. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය තුලින් තමයි රටේ දියුණුව අනිවාර්යෙන්ම තීරණය වෙන්නේ. ප්‍රවාහනය දියුණු නැත්නම් ඒ රට නොදියුණු රටක්. ප්‍රවාහනය දියුණු නම් ඒ රට දියුණුයි. මේක තමයි ඇත්ත යථාර්ථය. ඉතින් ඒ නිසා අද ලෝකේ ජනගණත්වය අතින් අපි ඉන්නේ 28 වෙනි තැන. 28 වෙනි තැන රටවල් 200කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඉහළම ජනගණත්වයක් තිබෙන රටක්. දැන් වැඩිම ජනගණත්වයක් තිබෙන රටවල් තමයි සිංගප්පූරුව වැනි හොංකොං. එතකොට මේ ජනගණත්වයක් තිබෙන රටවල සුවිශේෂිත ලක්ෂණයක් තමයි අලුතෙන් පාරබල් ඉදි කරන්න පුළුවන් කමක් නැහැ. ඉඩ ප්‍රමාණය අඩුයි. ඒ වගේම මේ තත්ත්වය නිසා අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ස්ථිරසාර සාර්ථක විසඳුම් හොයනවා නම් පොදු ප්‍රවාහන සේවය අනිවාර්යයෙන්ම ශක්තිමත් කළ යුතුයි. පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්නේ නැතුව අපේ වගේ අඩු ජනගණත්වයක් තිබෙන රටවල්වල අලුතෙන් මාර්ග පද්ධති ඉදි කරලා අලුතෙන් ගුවන් පාලම් ඉදි කරලා අධිවේගී මාර්ග ඉදි කරලා පමණක් මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න කොහෙත්ම පුළුවන්කමක් අනිවාර්යෙන්ම ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම සිංගප්පූරුව වැනි රටවල ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් විශේෂයෙන්ම 40,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒ රට පොදු ප්‍රවාහන සේවයේ 90%කට ආසන්න ප්‍රමාණයක්. නමුත් අපේ රටේ මෙවැනි දියුණු වෙමින් පවතින රටක් බවට පත් වෙලා තිබුණොත් ඇමරිකානු ඩොලර් 4,000ක ඒක පුද්ගල ආදායමක් තිබුණත් අපි 50%කට ආසන්න ප්‍රමාණයක තමයි පොදු ප්‍රවාහන සේවය අපේ රටේ භාවිතයට ගැනෙන්නේ. ඉතින් එම නිසා අනිවාර්යෙන්ම මේ තුලින් මේ ප්‍රවාහන ප්‍රශ්නේ විසඳන්න කොතරම් මුදල් ආයෝජනය කළාද? දැන් අද අපි දන්නවා අධිවේගී මාර්ග
කරු මන්දිරතුමා විනාඩි 2ක් තියෙනවා.
අධිවේගී මාර්ගයක් හදන්න කිලෝමීටරයකට බිලියන 25ක් විතර යනවා. ඒ වගේම සැහැල්ලු දුම්රියකට කිලෝමීටරයකට යනවා බිලියන 25ක් විතර. නමුත් අපේ රටේ පොදු බස් සේවයේ ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම හදලා තිබෙන සැලැස්මට වැඩපිළිවෙලට මුළු ලංකාවෙම බස් රථ අලුතින් හඳුන්වා දීලා බස් නැවතුම් පොළවල් හදලා නවීන තාක්ෂණය හඳුන්වා දීලා පැය 24 න් අවශ්‍යතාවයේ පරිදි විධිමත් පරිදි බස් ටික ධාවනය කරන්න යන්නේ බිලියන 80කට ආසන්න මුදලක් ඇස්තමේන්තු සකස් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි තීරණය කරන්න ඕනේ මේ ආකාරයෙන් අවශ්‍යතාවයේ ප්‍රමුඛතාවයේ හඳුනාගෙන මේ පොදු ප්‍රවාහන සේවය සඳහා අනිවාර්යයෙන්ම ඉහළම ප්‍රමුඛතාවය ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුතු කරුණක් විදිහටයි අනිවාර්යයෙන්ම දකින්නේ. එහෙම නොවුනොත් 2014 අවුරුද්දේ කොළඹ නගරයේ පැයකට වේගය තියෙන කිලෝමීටර් පැය 12යි වේගය. පැයට කිලෝමීටර් 12යි. 2020 වන විට මේ කිලෝමීටර් 6-7 දක්වා අඩු වෙනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. දවසකට කොළඹට 110ක් විතර සෙරගෙනවා. මේ 110 තුළ දුම්රියෙන් 100ක් විතර එන්නේ. ඒ වගේම බස් වලින් 104ක් විතර එන්නේ. ඒ වගේම පෞද්ගලික වාහන වලින් 105ක් විතර එනවා. 103ක් වාහන කොළඹට දවසට පැමිණෙනවා. ඉතින් මේ නිසා මේක තමයි තත්ත්වය. ඉතින් මේ තත්ත්වයට කොච්චර අධිවේගී මාර්ග හැදුවත් කොච්චර ගුවන් පාලම් හැදුවත් දැන් අපි වැඩකඩ ගුවන් පාලම් හැදුවා. නමුත් එයින් ප්‍රතිඵලයක් නැහැ. ඉතින් මේ නිසා අද කළ යුතු වන්නේ විශේෂ මේක හැම විවාදයකදීම මම සඳහන් කළා බස්සහිර පළාතේ ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් සිටින කාලේ ඉඳන්ම මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය තුල කටයුතු කරලා ඒ ලබා දීපු ඒ විශේෂඥයින්ගේ ලබා දීපු කරුණු අනුව තමයි අපි සියලුම දෙනාම මං හිතන්නේ
කරු මන්දිරතුමා කාලය
අවසන්ව අවධානය යොමු කරලා අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම අපි ප්‍රමුඛතාවය ලබා දීලා අපි කටයුතු කළ යුතුව තිබෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්දිරතුමා. කරු රෝගීද අපේ වැත්තන.
කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ විශේෂයෙන්ම අමාත්‍යංශ ප්‍රවාහන එවැගේම වරාය නාවික කටයුතු අමාත්‍යංශ විවාදයට ගන්න අවස්ථාව. මේ අවස්ථාවේදී අපි බොහොම පැහැදිලිව මතක් කරන්න ඕන, මං හිතන්නේ උදේ කාලයේදී වරාය සහ නාවික අමාත්‍යවරයා සභාගමේ හිටියා. අපි එතුමාගේ අවධානයට විශේෂයෙන්ම යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු සභාපතිතුමනි, අද අපි මූදෙන් වටවුණු දිවයිනක එම නැත්තං දූපතක ජීවත් වෙන ජනතාවක්. විශේෂයෙන්ම අපිට ආනයනය සහ අපනයනය ඒ කාරණා දෙකම අපිට වැඩිපුර 95%ක් පමණ අපිට සිද්ධ වෙන්නේ නැව් මාර්ගයේ. ତර මේ නැව් මාර්ගයෙන් මේ කටයුතු සිද්ධ වෙනකොට අපි දන්නවා ලෝකයේ අනිකුත් රටවල් දිහා බලනකොට වරාය ආශ්‍රිත කරගෙන තමන්ගේ රටේ ආර්ථිකය ගොඩනගපු රටවල් අපි දැකලා තියෙනවා. අපේ ආසියාවේ සිංගප්පූරුව රට ගත්තට පස්සේ වරාය ආශ්‍රිතව ඔවුන්ගේ ආර්ථිකය ඔවුන් හදාගත්තා. වරාය තමයි ඔවුන්ගේ ආර්ථික මරුමස්ථානයේ බවට පරිවර්තනය වුණේ. ඒ වගේම මැද පෙරදිග ඩුබායි රට වරාය ඔවුන්ගේ ආර්ථික මරුමස්ථානයේ බවට පරිවර්තනය කරගත්තා. එවැනි තත්වයක් ඇති කළ නිසා තමයි අතිගරු මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා එතුමාගේ කාලේ ඒ වරාය රටේ ආර්ථිකයට අවශ්‍ය කරන වැඩබිමට සකස් කරගන්න මාගම්පුර ජාත්‍යන්තර වරාය ඉදිකරේ. ඒ වරාය අපේ දේශීය වරායක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අද ඒක චීනයට 99 අවුරුදු දෙකකට බදු දීලා තිනවා මේ යහපාලන ආණ්ඩුව. දැන් එක පැත්තකින් ඒ වරායත් අපිට නොමැතිව ක්‍රියා කරන ගමන් කොළඹ වරාය ගත්තට පස්සේ විශේෂයෙන්ම මේ වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ලංකාවේ දේශීය ව්‍යාපාරිකයා. දේශීය ව්‍යාපාරිකයා තමයි ලෝකයේ නැව් සමාගම් වලට ඒජන්තවරු හැටියට ලංකාවේ ක්‍රියා කරන්නේ. ඒතර මේ ඒජන්තවරු හැටියට ක්‍රියා කරන මේ දේශීය ව්‍යාපාරිකයෝ මේ ව්‍යාපාරය ආරම්භ කළා එදා දීර්ඝ කාලයක් ඒ ව්‍යාපාරයද සාර්ථක ව්‍යාපාර බවට පරිවර්තන කළ එකෙන් ආදායම් ලබලා තියෙනවා. ඒ දේශීය ව්‍යාපාරික ඒ ආදායම් වලින් ලබපු ලාභය අපි දැකලා තියෙනවා. අද නව් ඒජන්ත සමාගම් ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයා තවත් ව්‍යාපාර වලට රටේ යොදවලා තියෙනවා. අපේ රටේම ඒ හම්බ කරගත්තු මුදල වෙනත් ව්‍යාපාර වලට යොදවලා තියෙනවා. නමුත් අපිට පේනවා මේ ආණ්ඩුවේ විශේෂයෙන් මුදල් අමාත්‍යවරයා පහුගිය දිනවල මාධ්‍ය තුලට සහ අනිකුත් තැන්වල කරපු ප්‍රකාශ දිහා බලනකොට එතුමා උත්සාහයක යෙදෙනවා දැනට තියෙන නීතිය අනුව ලංකාවේ නව් ඒජන්තවරු නව් සමාගම් කරන අයට 60%ක අයිතියක් 40%කට විදේශීය සමාගම් වලට ලබා ගැනීමට තියෙන හැකියාව. නමුත් මේ 60% ලංකාවට තියෙන අයිතිය විදේශීය සමාගම් වලට 60% ප්‍රමාණය ලබා ගන්න පුළුවන් තත්වයට ඇති කරන්න මුදල් ඇමතිවරයා උත්සාහ කරනවා. දැන් මේ තුලින් මොකද්ද වෙන්නේ? අද අපේ රටේ අපි දකිනවා අපේ හැම දෙයක්ම විදේශීකරණය කරගෙන යනවා. අපි පුළුවන් තරම් අපේ තියෙන ඉඩම් ටික අපේ තියෙන සම්පත් ටික අපි පිට රටවලට විකුණනවා. ඒතර මේ ඒ ඒ රටවල විකුණන සම්ප්‍රදායද අපි පුරුදු වෙන්න ඕනේ. මේ මේ රටේ මේ මේ පොළවේ උපදිච්ච ව්‍යාපාරිකයන්ට කල මොකද්ද? දැන් මොකද්ද මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ? දැන් මේ තුලින් බලාපොරොත්තු වෙනවා නම් ලෝකයේ ප්‍රබල නැව් සමාගම් මේ ඉතාමත්ම ප්‍රබලම නැව් සමාගම් ඉන්න අයව ලංකාවට ගෙන්න ගන්න ඕනයි කියලා හිතනවා නම් එහෙම හිතලා ඒ වැඩිපුර ආයෝජකයේ අවශ්‍යයි කියලා හිතනවා නම් ඒක වෙන්නේ නෑ සභාපතිතුමෝ. ලංකාවට අවශ්‍ය කරන ලෝකයේ ප්‍රබලම නැව් සමාගම් මාක්ස් ආයතනේ MSC කොස්කෝ CMA CGM One Evergreen ලෝකයේ ප්‍රබලම නැව් සමාගම් 20ම ලංකාවත් එක්ක ගනුදෙනු වෙනවා. හැබැයි ලංකාවත් එක්ක ගනුදෙනු වෙනකොට මේ ලංකාවේ විදේශීය කෙනෙකුට ඇවිල්ලා අලුතෙන් ඒජන්තවරයෙක් හැටියට ඒකට ලියාපදිංචින අවශ්‍ය කරන්නේ රජය කියන්නේ මිලියන 5ක මුදලක්. ගරු සභාපතිතුමනි, මිලියන 5ක් කියන්නේ ලක්ෂ 50ක මුදලක්. මේ 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 අලුතෙන් ඒජන්තවරයෙක් බවට පරිවර්තනය වෙන්න විදේශීය සමාගම ලක්ෂ 50ක්, දැන් ලංකාවේ ලක්ෂ 50ක් යොදවල ව්‍යාපාරයක් කරන්න බැරි මිනිස්සුද ලංකාවේ ඉන්නේ? ලංකාවේ ඉන්නවා, අවශ්‍ය ප්‍රමාණය ඉන්නවා. ඒක ඒක කරනවාද? අද ඍජු රැකියා, වක්‍ර රැකියා සහ දේශීය අය අද මේ යුතුකම වගකීම හරියට ඉටු කරනවා. එනිසා අපි විශේෂයෙන්ම මෙතන නොහිටියත් සාගර රත්නායක විෂය භාර අමාත්‍යවරයාට අපි බොහොම පැහැදිලිව මතක් කරනවා. විපක්ෂයක් හැටියට අපි බොහොම පැහැදිලිව විදේශීය සමාගම් වලට මේ 100ට අපිට තියෙන 60 සහ ඔවුන්ට තියෙන 40 වෙනස් කරන්න ඉඩ දෙන්න එපා කියලා අපි ගරු ඇමතිතුමාගෙන් ඉල්ලනවා. ඒක විශේෂයෙන්ම ඒ තුලින් වෙන්නේ අපේ රටේ සමාගම් අපේ රටේ ව්‍යාපාරිකයර යන කලද සහ ඉතාම අසාධාරණ තත්වයකට පරිවර්තනය වෙනවා. එහෙම වුණොත් යම් සමාගමක් ඇවිල්ලා මේ සියල්ලම කරලා ඔවුන් ඔවුන්ගේ මුදල් ටික නැවත පිටරටට අරගෙන යන්න පුළුවන්. එනිසා අපි ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමාගෙන් ඔබතුමා ඉන්න ප්‍රතිපත්තිය තුලම දේශීය ව්‍යාපාරිකයා රැකගන්න, ඒ තුලින් රැකියා ලැබෙන ප්‍රමාණය සියලු දෙනාව රැකගන්න මේක ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම හිටපු ඇමතිවරයා හැටියට මාගම්පුර වරාය විශේෂයෙන් අපේ රටට අනාගතය වෙනුවෙන් හදපු වරායක් හැටියට ඒ වරාය අද චීන සමාගමකට විකුණලා තියෙනවා. දැන් අපිට මතකයි එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේම හන්සාඩ් වලට කිව්වා හම්මන්තොට වලක් කාරනවා. හම්මන්තොට වලක් කාරලා වතුර පුරවලා ඒක පිහිනුම් තටාකයක්. මේ මේ රටේ අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායක මේ පුටුවේ වාඩිගෙන කිව්වේ. අපි අගමැතිතුමාගෙන් අහනවා එදා ඩොලර් මිලියන 840ක් පමණ වියදම් කරලා ඩොලර් මිලියන 840ක් පමණ වියදම් කළා ඒ හදපු වරාය එතුමා දැක්කේ වලක් කහරලා පීනුන් තටාකයක් ස්විමින් පූල් එකක් විදියට. එහෙම නැත්නම් කොහොම මාළු බාන්න පුළුවන් කියලා. හැබැයි අගමැතිවරයා ඒ කියපු එතුමාගේ වචන වලින්ම කියපු ස්විමින් පූල් එක වලක් කපලා හරපු වලේ බිලියන 1.2කට විකුණ ගන්නවා. බිලියන 1.2කට විකුණනවා. ඉතින් එහෙමනම් දැන් පුළුවන්කමක් තියේද මේ දැන් පුළුවන්කමක් තියේද මේ හම්බන්තොට වරාය වෙනුවෙන් ණය වුණා කියලා. පහු ගිය ආණ්ඩුව. කොහොමද ණය වෙන්නේ? ගිය ප්‍රමාණයට වැඩිය වැඩි ගානකට වරාය විකුණලා තිනවා.
කර්මන්තරතුමා විනාඩි 1ක් තියෙනවා. විනාඩි 1ක්. 1 minute.
2 minute.
No 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 1 minute.
Thank you. ඒ නිසා අපි විශ්වාස කරනවා මීට පස්සේ අගමැතිතුමනි හම්බන්තොට වරායෙන් පහු ගිය ආණ්ඩුවේ ණය ගිය යුතු නැහැ කියන එක ඔබතුමාම මේ පාර්ලිමේන්තුව කරපු ප්‍රකාශයන් එක්ක සීපත් කරගන්න කියලා කියනවා. කරු ඇමතිතුමා මෙතනට ආපු එක ගැන සතුටු වෙනවා. ඔබතුමා අසනීප තත්වයෙන් හිටියා වුණත් ඔබතුමාට මම බොහොම පැහැදිලිව මතක් කරේ විශේෂයෙන්ම මේ නව ඒජන්තවරුන්ගේ ප්‍රශ්නය මම ඒක ඉදිරිපත් කළා. ඒ නිසා දේශීය ව්‍යාපාරිකයා එයාව රැකගන්න මිලියන 50ක් වගේ ගානකින් ඒ දේ කරන්න ගියොත් එහෙම විදේශිකයෝ ඇවිල්ලා අපේ මේ සමාගම් ටික සම්පූර්ණ විනාශ කරයි. ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ උදේ වෙලාවේ අපි වාචික ප්‍රශ්නවලට පිළිතුරු ඉල්ලනවා ගරු ඇමතිතුරන්ගෙන්. මම මේ වන විට පාර්ලිමේන්තුව ඔබතුමාගෙන් මීට ඉස්සෙල්ලා හිටපු ඇමතිවරුන්ගෙන් මම ඉල්ලපු ප්‍රශ්නවලට නිසි පිළිතුර හම්බුනේ නැහැ. ඔබතුමාගේ කාලේ නෙවෙයි. ඔබතුමාට පෙර කාලේ අවශ්‍ය කරන පිළිතුර දුන්නේ නැහැ. පිළිතුරට ඉල්ලුව අවුරුදු එකමාරක් විතර ගියා. මම නැවත වගකීමක් ඇතුව වැඩ කරන ඇමතිවරයෙක් හැටියට ඔබතුමාගෙන් මම ඉල්ලනවා නිලධාරීන්ටත් ඇමතිතුමාට නියම පිළිතුර දෙන්න. සේවකයන් බඳවා ගැනීම සම්බන්ධව
කරු මන්දිරතුමා
කාලය පරිදි දීම සම්බන්ධයෙන් ඇමතිතුමාට නිසි පිළිතුර දෙන්න. මම ඔබතුමාට මේ වෙලාවේ සුබ ප්‍රාර්ථනා කරනවා. වරාය විශේෂ බාර ඇමතිවරයා හැටියට මේ ගෙනියන වැඩපිළිවෙලට නැගෙනහිර පර්යාන්තය ඔබතුමාගේ අධීක්ෂණය යටතේ අවශ්‍ය කරන ග්‍රැන්ටි ක්‍රේන් ටික ගෙනල්ලා නැගෙනහිර පර්යාන්තයත් ආරම්භ කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ගරු හේසාවදානකි 11 මිනිත්.
ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි, කර්ක සභා සභාපතිතුමනි, මම හිතනවා අද ඉතාමත් වැදගත් වැය ශීර්ෂ දෙකක් විවාදයට ගන්න වෙලාවේ අපි හිටපු වරාය නාවික ඇමතිතුමාගේ අදහස් දැක්වීමෙන් පස්සේ අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව පහුගිය අවුරුදු 10ක 15ක කාලය තුළ මේ රට ගියපු දිශාව, මේ රටේ ආර්ථිකයේ ගමන් කළ දිශාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අද යහපාලන රජය ඇවිල් ඉවර වෙලා මේ රටේ අමාත්‍යංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ රටේ ජනතාව කල්පනා කරනවා. ඒ සංසන්දනය කරනවා කොහොමද මේක සිද්ධ වෙන්නේ. සා මම අවුරුදු 4ක් ගෙවිලා තියෙන වෙලාවේ මේ රජයට වරාය හා නාවික කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවරය විදිහට සාගර රත්නායක මැතිතුමා ඊට මාස කීපයකට පෙර තමන්ගේ රාජකාරී කටයුතු ආරම්භ කරා. ඒ ආරම්භ කළ තියෙන අවස්ථාවේ අපි දකිනවා සාම්ප්‍රදායික අවුරුදු ගණනාවක් මේ ආයතනයේ මේ අමාත්‍යංශය කටයුතු කරේ කොහොමද කියන කාරණාව රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕන කියලා. ධම්මන්තර වරාය ගැන අපේ හිටපු ඇමතිතුමා කතා කරා. ඒ වරාය ආරම්භයේ ඉඳලම මේ රටේ ජනතාවට මහා විශාල වැය බරක් වෙන ව්‍යාපෘතියක් බවට විවිධ දේශපාලන මතව ඒකට හේතු තියෙනවා. අපි කියන්නේ ව්‍යාපෘතිය හොඳ වැදගත් ව්‍යාපෘතියක්. මේ රටට අවශ්‍ය ව්‍යාපෘතියක්. හැබැයි ඒ හදපු ව්‍යාපෘතියේ වටිනාකම එන්න නම් ඒ වෙනුවෙන් ආයෝජකය සූදානම් කරගෙන ඒ හදන ව්‍යාපෘතිය වටා නැත්නම් ව්‍යාපෘතිය වැඩවසම් වෙනකොට ඒක පළදායිව පාවිච්චි කරන්න පුළුවන් ආකාරයේ ව්‍යාපෘතියක් බවට පත් වෙනවා. අපි දැක එදා තිබිච්ච හදිස්සියට වරාය නිර්මාණය කරන්න මහා විශාල වාණිජ ණය සිර 6කට වැඩි පළවෙනි ලබා ගන්න ණය මුදල සිර 6.4යි. මේ විශාල පොලිපති සතයන්ගෙන් සහිත වාණිජ ණය වලින් තමයි මේ ව්‍යාපෘති ආරම්භ වුනේ. සා ඒ ව්‍යාපෘති ආරම්භ කළ අද දැන් මේ ගැන පුන පුනා තමන්ගේ හැකියාව තමන්ගේ ශක්තිය තමන් මේක කරායි කියන ඇමතිවරුන්ට කියන්න ඕන. මේ ව්‍යාපෘතිය වටිනාකම රටට ගන්නකොට මේ මහා විශාල ණයකන්දෙන් රට බර ණය බරට එකතු වෙනකොට ඒක විකල්ප හොයන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයක් කරන් තිබ්බේ නැහැ. කිසිම ආයෝජකෙක් ඒ වරාය ව්‍යාපෘතියන් අවසානයේ මේ වරාය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරලා තිබ්බේ නැහැ. දැන් ඊයේ ව්‍යාපෘතිය ආරම්භ කරා ගරු අග්‍රාමාත්‍යතුමා ගිහිල්ලා වරාය ප්‍රයෝජන ගන්න මේ වගේ ව්‍යාපෘති විශාල ගාණක් හදන්න ඕන. අපි දැක්ක මේ පහුගිය දවස් ටිකේ මේ ව්‍යාපෘති ආරම්භ කරන එකටත් හිතේ තියෙන එක එක ප්‍රකාශ මම හිතන්නේ මූණේ දැක්කම තේරෙනවා මේ මේ නිකන් දුකට කියන ශ්‍රීපද වගේ ඕමාන් රජේ ඉන්නේ නැහැ මේ කොහෙවත් නැති වල්පල් දොඩන්න ගත්තා. දැන් අද කට වැහිලා රෙදි ගැලවිලා ඉන්නවා මේ මොකද කියපු ප්‍රකාශ ආපස්සට හරව ගන්න බැරුව. සර් මම විශ්වාස කරනවා මේ වරාය ව්‍යාපෘතිය ආරම්භ කරනකොට මේක තමන්ගේ පවුලේ ව්‍යාපෘතියක් බවට ගියේ. ඒක කතා කරන කංචන විජේසේකර මන්ත්‍රීතුමා එක මිනිහෙකුට වරාය රැකියාවක් දෙන්න පුළුවන් වුණා. වරාය ඇමතිවරයා විදියට හිටපු දැන් කතා කරපු අපේ ඇමතිතුමා හොඳටම දන්නවා කොහොමද පහුගිය කාලේ රැකියා ටික දුන්නේ කියලා. ඒ විදියට තිබිච්ච යුගයක් තමයි අද වෙනස් වෙලා තියෙන්නේ. වරාය ඇමතිවරයාට රැකියා දෙන්න අපි දන්නවා පහුගිය කාලේ සිද්ධ වුණා වෙන වෙන රාජපක්ෂ නියෝගයන් එක්ක කටයුතු කරන්න. එහෙම හොඳ නැහැ. ඒක අපි කියන්නේ සුදුසු නැහැ කියලා. අපි කියන්නේ ඒ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න ඕන. ඇමතිවරයා ඉන්නවනම් ඇමතිවරයාට හයිය තියෙන්න ඕන. ඒ අමාත්‍යාංශයේ තනි තීන්දුව తీරන අරගෙන මේ ව්‍යාපෘතිවල තියෙන වටිනාකම් මොකක්ද? මේ ව්‍යාපෘතිවල ඉදිරි ගමන මොකක්ද? මේ අමාත්‍යාංශයේ ඉස්සරහට අරගෙන යන්න
කරමින් ප්‍රකාශයක් කරා ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා
අංගේ ඔබතුමාට ජොබ් හම්බුනේ නැත්තම් නෑ කියන උනව් කියන්නේ.
ඔබතුමා ගල් ප්‍රවාහනය කරපු එක ඇත්තේ වරායට. හම්බන්තොට වරාය හදනට ඇමිලි පිටි ඉඳලා ගල් ටික දැම්මේ පස් ටික දැම්මේ ඔබතුමා කියන එක දන්නවා. මේ රටේ ජනතාව.
අනේ මන්ත්‍රීතුමා අපි ඔය දෙකේ පන්ති වැඩ කරා නම් ඔබතුමාල වගේ ගොට්ට අල්ලගෙන තාම ඉන්නෝ රාජ ඔය ඉන්න ඇමතුමාගේ අහන්න. අපි ඒ ජාතියේ වැඩ කරන මිනිස්සු නෙමෙයි. අපරාජ ඔබතුමා මෙතන ඉන්න මෙතෙන්ට ගිය ඔය ටික කියන්න. ඒ එහෙම කරේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේ ඉස්සරහට මම කැමති නෑ ඔබතුමාලා තාත්තා ගැන කියන්න. මේ තාත්තා මේ හොඳ දේශපාලනඥයෙක් නිසා මට කියන්න බෑ. එඳ නිකන් බොරුවට මඩ වලවල් වල පණින්න ලේත් වෙන්න එපා. අපිට එහෙම චෝදනා තියනනම් මෙහෙම කතා කරන්නේ නෑ. ඔබතුමාලගේ කටරෙන් වැහිලා තියෙන්නේ පහුගිය දවස් ටිකේ ඕමාන එන්නේ නෑ. මං දැක්ක මා සිංහෙක් වගේ අගමැතිතුමාගෙන් ප්‍රශ්න ආවේ දැන් බලු වෙලානේ ඉන්නේ. සිංහෙක් වගේ අගමැතිතුමාගෙන් ප්‍රශ්න ආවේ කොහොමානේ දැක්කද ඊයනෝ දැක්කනේ ඊයනේ. මහා විකාරයෙන් කතා කරේ. ඒ නිසා මේ ඒ ගැන කතා කරන්න දෙන්න එපා. දැන් මේ කතා කරන්න දෙයක් නැතුව ගල්වැලි දීපු මිනිස්සු කවුද කියලා ඉවර වෙලා අන්න අහන්න ඇමතිතුමා මෙතන ඉන්නවා. ඒකින්ද ආයි මම කියන්නේ නැහැ මේ රටේ ගස්කොලන් ටික කපලා කරපු දේවල් ඉතිහාසය ගැන කද්දි ඔබතුමා ඔතන නැගලා එළියට යනවා. ඉත අහගන්න එපා. සර් මම මේ කියාගෙන ආවේ ගරු ඇමතිතුමනි චෝදනාවල් තියෙන රාසිය. ඒක සාගල ඇමතිතුමාට අපි මේ ගැන කතා කරලා තියෙනවා. සාගලත් නැහැ ඇමතිතුමාට. අපි දන්නවා පහුගිය කාල සීමාව තුල මේ රටේ විනයක් ඇතුව අමාත්‍යංශයක් කරන්න පුළුවන් විදියට අමාත්‍යවරුන්ට හයිය තිබුණ නැහැ කියන කාරණා මම කියන්නේ. අපේ ප්‍රදේශයේ නැත්නම් අම්බන්තොට ප්‍රදේශයේ එක්තරා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඍජු චෝදනාවක් දෙනවා මේ වරායට රැකියාව දෙනවා කියලා. මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි එකතු කළා. මම මේක පාර්ලිමේන්තුවේ ප්‍රශ්නෙකුත් ඇහුවා. උත්තරයක් ආවේ නැහැ. හරි නිවැරදි උත්තරයක්. ඒ නිසා අපි කියනවා මේ ව්‍යාපෘති ආරම්භ කිරීමේ වගකීම ගන්නකොට මේ ව්‍යාපෘති ආරම්භ කිරීමේ අභිමානය ගන්නකොට මේ රටට වෙච්ච විනාශය පිළිබඳව කිමත් ගන්න. ඒක ගන්නේ නැතුව ඒක එක්සත් ජාතික පක්ෂයේ ගොඩට තියලා මේක හැදුවේ අපි මේක අපේ තමයි මේ ව්‍යාපෘතිය කිලිවිල්ලා උදම්මනන් උත්සාහ කරාම මේ රට කොහෙද යන්නේ? සා අපි අද විශ්වාස කරනවා ගරු ඇමතිතුමාට ශක්තියක් අයියක් වෙන්න හොඳ සභාපතිවරයෙක් මේ අමාත්‍යංශයට ඇවිල්ලා තියෙනවා. සභාපතිවරයාට අපි දන්නවා මේ රටේ මේ අමාත්‍යංශය නැත්නම් වරාය අමාත්‍යංශය ගෙනියන්න ඕන දිශාව පිළිබඳ අවබෝධයක් තියෙනවා. අනේ නිසා අපිට විශ්වාසයක් තියෙනවා මෙච්චර කල් වරායට යන්නේ සමහර විට අපි දන්නවා අපේ හිටපු ඇමතිතුමාම දන්නවා ඔය ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරුන්ගේ මහා ලොකු විමසීම් වෙන මොනවද අපිට කරගන්න පුළුවන් ඕකේ කියලා. එහෙම තිබිච්ච අමාත්‍යංශයක් අද වෙනත් පැත්තකට වෙනත් දිශානතියකට මේ රටට අවශ්‍ය විදියට ආර්ථිකය ශක්තිමත් කරන මර්මස්ථානයේ විදියට හසුරවන්න පුළුවන් වැඩසටහනක් ගන්න. අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ රටේ දූෂිතම රාජ්‍ය ආයතන එකක් විශේෂයෙන්ම කස්ටම් එක. මේ කස්ටම් එකේ හැසිරීමට ලොකු බලපෑමක් වෙනවා. වරාය අධිකාරිය ගන්න ක්‍රියාමාර්ගය නිසා අපි හිතනවා මුලින්ම මේ රටේ අයින්සක මිනිහගෙන් බදු එකතු කරන්න යනවට එහා ගිහිල්ලා මේ රටේ බදු හොරු විශාල ප්‍රමාණයක් ගැවසෙන තැන තමයි උතන. අන්න ඒකට වැටබැඳලා ඒකට හොඳ වැඩසටහනක් හදලා ඒකෙන් මේ රටේ ජනතාවගේ බදු බර අඩු කරන්න මේ රටේ ආදායම් වැඩි කරගන්න පුළුවන් වටපිටාවක් හදන්න සැලසුම් ඔබතුමා ගාව තියෙනවා කියන අපි දන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා පහුගිය අවුරුදු ගානේ තිබිච්ච එකතන පල් වෙච්ච යුගයෙන් ඔබට ගිහිල්ලිවර වෙලා නවමු විදියට නිර්මාණශීලී විදියට මේක අරගෙන යන්න පුළුවන් අවශ්‍ය වටපිටාවක් සූදානම් වෙයි කියලා. ඒ වගේම මම තව මේ අමාත්‍යංශය ගැන වැඩිදුර කතා කරන වෙලාව විශේෂයෙන්ම කියන්න කැමතියි. අපි දන්නවා සාමාන්‍ය වරාය අධිකාරී කියන ආයතනයේ රැකියාවකට ගියාම යම් පඩි රාජ්‍ය සේවකයේ ඉන්න කාර්ය මණ්ඩලවල ඉන්න සාමාන්‍ය නිලධාරියෙකුට වැඩි යම් වැඩි වැටුපක් ගන්න පුළුවන් ආයතනයක්. ඒ නිසා මේකේ රැකියාවට යන්න තරුණ තරුණගේ උනන්දුව වැඩි. අපි ගරු ඇමතුනේ ඔබතුමාගේ ඉල්ලීමක් කරන මෙච්චර කාල දේශපාලනේ මත. දේශපාලනඥයන්ගේ හෙංචයියෝ විදියට නැත්නම් දේශපාලනඥයන්ගේම කණ්ඩායම් බුරුතු පිටින් ගියපු ආයතනේ රැකියාව ලබා දීමේ විනිවිදභාවයක් හදන්න. මේ වරාය අධිකාරියේ රැකියාව ලබා දීමේ විනිවිදභාවයක් හැදීම තුළින් මෙරටේ දක්ෂයෝ මෙරටේ මේකට සුසු වෘත්තිකයන්ට මේක ඇතුළට එන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය වේ. අපි දන්නවා සභාපතිතුමාට එහෙම අවශ්‍යතාවයක් නැහැ දේශපාලනයේ මේක පුරවලා දාන්න. අපි දන්නවා අනවශ්‍ය සේවකයන්ට අහලා මේක ආයි ලාභ ලබන ආයතන පාඩු ලබන ආයතන බවට පත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඩීල් ගේම් නැතුව මේ ආයතනයේ හරිතැනකට අරන් යන්න පුළුවන් කාලයක් උදා වෙලා තියෙනවා කියලා අපි දන්නවා. අපි ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා මම ඒ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්න නිසා. ඒ වගේම මේලාදී විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තමයි රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් අපි හඳුන ගන්න ඕනේ මේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ක්‍රමවේදයන්. අපි දන්නවා අද මේ අමාත්‍යංශය හරහා මේ කොළඹ වරායෙන් මේ යැපෙන්නේ නැතුව ආර්ථිකයට හයියක් දෙන්න පුළුවන් ත්‍රිකුණා මල වරාය පිළිබඳව, ඒ වගේම හම්බන්තොට වරාය පිළිබඳව ඉදිරි කටයුතු කොහොමද මේ ක්‍රියාත්මක වෙන්න ඕන කියන අවබෝධය ලබාගෙන තියෙනවා. ඒ වගේම යාපනයේ වෙනම වරායක් හදන්න ඕන කියන කාරණාව නැත්නම් ඒ වරාය වැඩි දියුණු කරලිවිලා මේ රටේ ශක්තිමත් ආර්ථිකයට හයිය අවශ්‍ය විදියට ගමන් කරන්න පුළුවන් විදියට හඳුනගෙන තියෙනවා. අපි දන්න මේ ඉදිරි වසර කීපය වෙනකොට මේ සියලු දේවල් වලට අවශ්‍ය පියවර තියන්න පුළුවන්. සා මේ හදලා තියෙන ව්‍යාපෘති වල වටිනාකම ගන්න එක මම හිතනවා
වරු මන්දිරතුමා විනාඩි එකක් තියෙනවා
වැදගත් කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අමාත්‍යංශය හරහා රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස මේ අහපාන රජයක් තුලින් දකින්න ඕන වෙනස අද රටේ ජනතාවට දකින්න පුළුවන් වෙලා තියෙනවා. අද මේකේ කාටවත් අද මේ විවාදය යන අතරතුර අපි දැක්කා කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කළා කියන්න බෑ. මේ ඇමතිවරයා මෙහෙම කරා, මේ ඇමතිවරයාගේ කාල දූරේ මෙහෙම වුණා, මේ සභාපතිවරයාගේ ක්‍රියාකාරකමින්ද මෙවැනි තත්වයකට මේ වරාය අධිකාරිය පත් වුණා කියන කාරණාව කියන්න බැරි වෙන විදිහේ වෙනසක් ඇති කරන්න පුළුවන් වීම පිළිබඳව ගරු සාගල රත්නායක අමාත්‍යවරයාට අපේ ගෞරවය ස්තුතිය පිරිනමනවා. මොකද අනිත් අමාත්‍යංශ වලට සාපේක්ෂව කිසි චෝදනාවක් නැතුව අද මේ රටේ මේ වරාය නාවික අමාත්‍යංශය අරගෙන. මේ වගේම මම වචනයක් කතා කරන්න අවස්ථාව දෙන ගරු කාර්ක සභා සභාපතිතුමනි, ප්‍රවාහන ගුවන් සේවා අමාත්‍යංශය, අපේ අශෝක ලැබේසිංහ රාජ්‍ය ඇමතුමා, ඒ වගේ අර්ජුන රණතුංග ගරු ඇමතුමා, අපේ හිතවත් ඇමතුමා, අපි දන්නවා ඒ මම කියපු ආ කාර්යෙම්ම මම අධීක්ෂණ මන්ත්‍රීවරයා විදිහට වරාය අමාත්‍යංශ හිටියත් අපි දන්නවා ප්‍රවාහන හා ගුවන් සේවා මේ අමාත්‍යංශ එකට බැඳිලා පහුගිය කාලේ කොහොමද තිබුණේ. අපි දන්නවා අර්ජුන රණතුංග ඇමතිවරයාත් හැම වෙලාවෙම මේ රටේ දූෂණය ගැන නැගිල්ල කතා කරන අමාත්‍යවරයෙක්. එතුමාට හැම තැනකම දේශපාලනයෙන් ඔබට ගිහිල් ඉවර වෙලා හරි තැන ඉඳගෙන කතා කරන අමාත්‍යවරයෙක්. ඒ නිසා එතනත් මම මේ කතා කරපු වරාය හා සම්බන්ධව මා විශාල දූෂණ ගුහාවක් හැදිලා තිබුණේ. තමන්ගේ හිතඟි පරිදි අමාත්‍යංශය මෙහෙයපු අවස්ථාව දැක්කා. අද ඒක වෙනසක් අපිට දකින්න පුළුවන් වේ. අද ඒක නව මාතෘකර ගෙනියන්න පුළුවන් විදිය හොඳ සම්බන්ධතාවයක් අමාත්‍යවරු දෙන්න අතර තියෙනවා. ඉතින් අපි අශෝක් කැමතුමාට සහ අර්ජුන රණතුංග අමාත්‍යතුමාට කරු සභාපතිතුමාට අපේ ගෞරවය පුද කරන ගමන් අද සුවිශේෂී මෙරටේ ආර්ථික මහා දැවැන්ත හයියක් දෙන අමාත්‍යංශ දෙකක වැල්සීස කතා කරන වෙලාවේ කරු අමාත්‍යතුමන්ලට මෙරටේ ජනතාව බලාපොරොත්තු වන දිශානතියට මේ අමාත්‍යංශ ගෙනියන්න පුළුවන් හයිය ශක්තිය ලැබෙන්න කියලා මගේ කෙටි වචන කිව්වා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. කරු කනක හේරත්.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. අද ඉතාමත් වැදගත් අමාත්‍යංශ කීපයක් ප්‍රවාහන අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ කීපයක් සාකච්ඡාවට ගන්න අවස්ථාවට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම අද මම බලාපොරොත්තු වෙන්නේ අපේ මේ ප්‍රවාහන ඇත්ත වශයෙන්ම රටේ පමණක් නැමේ ලෝකයේ ආර්ථිකයට ඉතාමත් වැදගත්තාවයක් තියෙන අමාත්‍යංශයක් තමයි ප්‍රවාහන අමාත්‍යංශය. ඉතින් මේ අමාත්‍යංශයේ එදිනෙදා වැඩ කටයුතු කරත් මේ අමාත්‍යංශයේ මගින් අද ප්‍රවාහනයේ තියෙන අන්තර් සම්බන්ධතාවය නැති නිසා ලොකු ගැටලු රාශියකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට ප්‍රථම මම රැකියාව කරපු සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පිළිබඳව වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද වෙනකොට මේ ගුවන් තොටුපළ සංවර්ධනය නිසා ගුවන් තොටුපළ ඇතුලේ තියෙන අර්බුද විශේෂයෙන්ම මගීන්ට තියෙන අවහිරතාවය ගැන කතා කරන්න ඕනි. හැම වෙලාවෙම සංවර්ධනයක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව ගරු ඇමතුමා හොයලා බලලා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මේ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙන වෙනම තියෙන එක නිසාමත් ලොකු ගැටලු වලට මුහුණ දීලා තියෙනවා. ඒක මම හිතන්නේ ඔබතුමා ප්‍රායෝගිකව දන්නවා ඇති. ගුවන් තොටුපළේදීත් ඒක ඒ ආකාරයෙන් සිදු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ අමාත්‍යංශය යටතේ කතා කරාපුවහම අපිට ඉල්ලන්න තියෙන එක දෙයයි අපේ රටේ තියෙන සම්පත් ටික රැකගන්න පුළුවන් අමාත්‍යවරයෙක් හැටියට ඔබතුමා දකින ඔබතුමාගේ කාලයේ වරාය විකුණන්න කටයුතු කරද්දී ඒ කටයුතු කරපු ආකාරයට අපි හිතනවා මේ රටේ තියෙන මත්තල ගුවන් තොටුපළ ඒ විකුණන්න එමත් නැත්නම් පෞද්ගලීකරණය කිරීම සඳහා කටයුතු කරන එක නවත්තන්න පුළුවන් නම් ඔබතුමා ශ්‍රේෂ්ඨ අමාත්‍යවරයෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මේ මත්තල ගුවන් තොටුපළට ඇත්තරම ආයෝජන වෙනම ගේන්න අවශ්‍යතාවයක් නැහැ. මේකේ ආයෝජන ගේන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ රටේ තියෙන සම්පත් වලින් විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින්ම මේකේ වැඩ ගොඩක් ආරම්භ කරන්න පුළුවන්. බැලුවොත් එහෙම එක දෙයක් තමයි නඩත්තු MRO එකක් එහෙමත් නැත්නම් නඩත්තු සේවාවක් ආරම්භ කරන්න පුළුවන්. ඒක වෙනම ආයෝජනයක් අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දැනට තියෙන විශේෂයෙන්ම යුරෝපා සංගමේ 145 කියන එම ඒ ලයිසන් එක ලැබිලා තියෙන ගුවන් සමාගමක් හැටියට අපිට නඩත්තු කිරීම ආරම්භ කරන්න පුළුවන් ඉතාමත් පහසුවෙන් මත්තල ගුවන් තොටුපළේ. ඒ වගේ නොයෙකුත් කාරණා රාශියක් තියෙනවා. ඉතින් මම මේ පිළිබඳව දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේක මේ විකුණන්න එක කාරණයක් තමයි මේක ලාභ ලැබුවේ නැහැ කියන එක. ඉතින් මම අද මේ සභාගත කරනවා විශේෂයෙන්ම ලෝකයේ ගුවන් තොටුපළවල් අලුතෙන් හදපු ගුවන් තොටුපළවල් වල වසරක් ඇතුළතදී මගීන්ගේ හුවමාරුණ ප්‍රස්ථාරයක් තියෙනවා. ඒකට අනුව පසුගිය ඉතිහාසයේ දිහා බැලුවහම පළවෙනි අවුරුද්ද ඇතුළතදී ඒ ආකාරයෙන් මගීන් වැඩිම ප්‍රමාණයක් දෙවනියට වැඩිම ප්‍රමාණයක් ගමන් කරලා තියෙන්නේ මත්තල ගුවන් තොටුපළේ 39,272 එක වසරක් ඇතුළතදී. ඊට වඩා වැඩියෙන් කරලා තියෙන්නේ හීත්‍රෝ එයාපෝර්ට් එක ඒක ආරම්භ කරපු වර්ෂයේ. සාමාන්‍යයෙන් ගුවන් තොටුපළක් ආරම්භ කළා ජාත්‍යන්තර ගුවන් එකම ගුවන් තොටුපළ බවට ඒ ගුවන් තොටුපළ පත් වුණොත් ඒක ඊළඟ දවසේ ඉඳලා සාර්ථක වෙනවා. නමුත් මේක දෙවනි ගුවන් තොටුපළක් හැටියට ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හැටියට ආරම්භ කරපු නිසා එක අවුරුද්දකින් අවුරුද්දකින් තුනකින් සාර්ථක වෙන්නේ නැහැ. නමුත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මේ රජය ගෙනහල්ලා මේ රජයේ ආපු දවස් ඉඳලා වී ටික ගෙනහල්ලා ඒක ගබඩා කරලා ඒක විකුණන තත්වයටම තමයි ගෙනිච්චේ. ඒක නිසා ඒ අපේ මේ තියෙන වාතාවරණයට පත් වෙලා තියෙන. ඉතින් ඒ පිළිබඳව හොයලා බලලා විශේෂයෙන්ම අපේ රටේ සම්පතක් අපිට නැමේ අපේ අනාගත දරුවන්ට තියෙන සම්පත නැතිකරන්න දුමා කටයුතු කරන්න එපා කියලා ඉල්ලීම කරනවා. ඉතින් අද ප්‍රවාහන ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ ප්‍රවාහනයේ එක එක කාලෙට ආණ්ඩු අතරේ අමාත්‍යවරු වෙනස් වෙනවා. ඊළඟට ආණ්ඩු වෙනස් වෙනවා. ඉතින් නොයෙකුත් කාලවලදී නොයෙකුත් ප්‍රතිපත්ති තමයි ප්‍රවාහනය වෙනුවෙන් කටයුතු කරන්න. ප්‍රවාහනය කියලා ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ. එතකොට 1972 ඒ වගේම 2009 ප්‍රවාහන ප්‍රතිපත්තියක් කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒක හරි ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. ඊළඟට පසුගිය කාලයේ ආංශික කාරක සභාවේදී අපි ඉල්ලීමක් කරා සැබෑවින්ම අපේ රටට ඉදිරි අනාගතයට ගැළපෙන ආකාරයේ ප්‍රවාහන ප්‍රතිපත්තියක් ගොඩනැගිය යුතුයි කියන අපි මතයේ ඉඳලා එදා ආපු නිලධාරි සියලු දෙනාම සම්බන්ධ කරගත්තා. ඉතින් මේකට රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශය වෘත්තීය වේදීන් ඇතුළු සියලුම අංශයන් වෘත්තීය සමිතී කර්මාන්ත ව්‍යාපාරිකයන් ඒ සියලු දෙනාම සම්බන්ධ කරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම කරා. ඇත්තටම ඒක ටික දුරක් ගිහිල්ලා ඒ කෙටුම්පතක් හදලා තියෙන අවස්ථාවක තමයි ආංශික කාරක සභාව අද නැති වෙලා තියෙන්නේ. ඊළඟට මේ වැඩසටහනේදී මා දකින ගැටලු කීපයක් පිළිබඳව කතා කරන්නම්. අද ප්‍රවාහන පද්ධතියේ ප්‍රධානම අභියෝගය තමයි නිර්පද්‍යතාවය, එමත් නැත්නම් සේෆ්ටි. අද අපි බැලුවහම ලෝකේ වෙනත් රටවල් වලට වඩා අනතුරු වලින් දවසකට 7 දෙනෙක් හෝ 8 දෙනෙක් මිය යනවා පමණයි, එමත් නැත්නම් නොයෙකුත් විදිහේ අනතුරු වලට ලක් වෙනවා. ඉතින් මේක ගැන අපි හොයලා බලන්න ඕනේ. විශේෂයෙන්ම මේ රියදුරංගේ පුහුණුව ලබා දීම, නීතියානුකූලව කටයුතු කිරීම පිළිබඳව විනය, ඒ සියල්ලක් පිළිබඳව අපිට නැවත නැවතත් සලකා බලන්න සිදු වෙනවා. ඊළඟට දෙවැනි කාරණේ තමයි පරිසර දූෂණය. මේක අද වෙනකොට අපි දැක්ක පසුගිය දවස්වල මාධ්‍යයේ පොලිසිය අර ශබ්ද දූෂණය පිළිබඳව කටයුතු කරනවා. ශබ්ද වායු දූෂණය සියල්ලක් පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ. ඊළඟට අපි ලෝකයේ අනිත් දියුණු රටවල් වල ප්‍රවාහනය දියුණු වෙද්දී ඒ ප්‍රවාහනය භාවිතා කරන මගීන්ගේ සාමාන්‍ය මගීන් පමණක් නෙමෙයි, ආබාධිතයන් වෙනුවෙන් වැඩිහිටියන් වෙනුවෙන් ඒ පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක ක්‍රියාත්මක කිරීම ඉදිරි අනාගතයේදී සංවර්ධනය වෙන සෑම සියල්ලක් වෙනුවෙන් ඒ ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. ඊළඟට තමයි අපේ තියෙන ලොකුම ගැටලුව අපේ ප්‍රවාහනයේ සම්බන්ධතාවයක් නැහැ. ඉන්ටග්‍රේටඩ් ට්‍රාන්ස්පෝර්ට් එක් එක් ප්‍රවාහන මාධ්‍යයන් අතර ගුවනින් ඇවිල්ලා තමන්ගේ පෞද්ගලික වාහනයෙන් යනවා මිසක් හරියාකාරයේ බස් සේවාවක් නැහැ. පහසුකම් ඇති බස් සේවාවක් නැහැ. ඊළඟට අපිට ගුවන් තොටුපළටම තියෙනවා දුම්රිය මාර්ගය. නමුත් ඒකෙන් හරියාකාරව ප්‍රයෝජනයක් ගන්න මගීන් සහ විදේශිකයන් විශේෂයෙන්ම ප්‍රවාහනය කරන්න. ඊළඟට ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවාම අද සමහරක් වෙලාවට වැඩ ඇරලා ගෙදර යනවා දුම්රියෙන් ගිහිල්ලා වෙලා තමන්ගේ නගරයේ බැස්සර පස්සේ බස් සේවාවක් නැහැ. මේක තමයි තියෙන ඊළඟ ගැටලුව. ඉතින් විශේෂයෙන්ම බස් සේවාව දිහා බැලුවාම පෞද්ගලික සහ රජයේ CTB එක ඒ සියල්ලක් පෞද්ගලික බස් ඇතුළුව රජයේ බස් සේවාවන් සියල්ලක්ම ඒකාබද්ධ කාලසටහනකින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් ඒක සාර්ථකු නැහැ. ඒ ඒකාබද්ධ කාලසටහනකින් වැඩසටහනක් ක්‍රියාත්මක කරා නම් ඒක වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි සෑම ප්‍රදේශයකටම ඒ ප්‍රවාහන පහසුකම් හැම අවස්ථාවක ලබා දෙන්න කටයුතු කිරීම. ඒක ඉතින් එක පාර කරන්න බෑ. නමුත් දියුණු වෙනකොට ඒ සඳහා හැකියාවන් තියෙනවා. ඊළඟට තියෙන විශේෂම මේ පොදු ප්‍රවාහන සේවයේ තියෙන ගැටලු තමයි මේ අපිට හරියාකාර විශ්වාසනීය සේවාවක් දෙන්නේ නැහැ. ගුණාත්මක සේවාවක් නැහැ. ඊළඟට අපි නිර්පද්‍යතාවය ගැන කතා කරා. ඊළඟට සමහරක් තැන්වල පහසුකම් තියෙන බස් රථයේ ගියොත් ඒක දරා ගන්න බැරි ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඊළඟට ආචාරශීලීව කතා කරන්නේ නැහැ. ඊළඟට කලට වේලාවට ප්‍රවාහන සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා තදබදයෙන් තොර ඒ වගේම පහසුකම් සහිත ගුණාත්මක සේවාවක් ලබා දෙනවා නම් ඒකට බොහෝ දෙනෙක් ඒ ප්‍රවාහන සේවයට සම්බන්ධ වෙනවා. ඉතින් අපි කතා කරන්නේ ප්‍රවාහන සේවය කිව්වහම බස් සහ දුම්රිය පෞද්ගලික සේවාවන් පමණයි. නමුත් අපි විශේෂයෙන්ම මේ කොළඹ නගරේ ඊට පස්සේ ගම්පහ ඒ වගේම මීගමුව පැතිවල තියෙනවා අර මෝටර් භාවිතා නොවන නොන් මෝටරයිස් ට්‍රාන්ස්පෝටේෂන්, ඒ කියන්නේ ඇල මාර්ග භාවිතා කිරීම. විශේෂයෙන්ම මම හිතන්නේ පසුගිය ආණ්ඩුව කාලයේදී අර ඇල මාර්ග ප්‍රවාහනය සඳහා භාවිතා කිරීමට ඒ සැලසුම් ක්‍රියාත්මක වුණා. නමුත් ඒක මන් දන්නේ නැහැ මොකද නැවතුනේ කියලා. ඉතින් ඒ එවැනි ආකාරයේ ඇල මාර්ග භාවිතා කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා, විශේෂයෙන්ම මේ කොළඹ තියෙන තදබදය අඩු කරන්න. ඊළඟට අර වෙනත් රටවල් වලට ගියාපුවම අඩුම තරමේ තදබද ප්‍රදේශවල තදාසන්න ප්‍රදේශවල එමත් නැත්නම් නාගරිකව අපිට බයිසිකල් සේවාව එමත් නැත්නම් බයිසිකලයක් අරගෙන එක තැනක ඉඳලා අනිත් තැනට ගමන් කරන්න තමන්ගේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න බයිසිකල් සේවාවක් ලබා දෙන්න පුළුවන් නම් මේවා මම හිතන්නේ ලොකු ආයෝජන නැමේ මේවා කරන්න පුළුවන් හැකියාවන් තියෙන ඒවා. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත්. ඊළඟට අපි මේ තොරතුරු තාක්ෂණය තාම ප්‍රවාහණයට අද ඩිජිටල් කරන්නේ ගැන කතා කරනවා. නමුත් ප්‍රවාහණයට විශේෂයෙන්ම පෞද්ගලික ප්‍රවාහණය සහ රජයේ ප්‍රවාහන සේවාවන් වල මේ තොරතුරු තාක්ෂණය භාවිතය ඉදාමත් අඩුයි. අපිට නුවර ඉඳලා කොළඹට එන්න දුම්රියේ ඒක ඉන්ටර්නෙට් එකේ බුක් කරන්න පුළුවන් නම් ටිකට් එක ගන්න ඒක වැදගත් වෙනවා. එතන ඉඳලා යන අනිත් තැනටත් ඒක කම්පියුටර් එකෙන් පරිගණකයෙන් බුක් කරන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. ඉතින් මේ පිළිබඳවත් අපි මහිතන විශේෂයෙන්ම ප්‍රතිපත්තියක් හදනකොට මේ සියල්ලක් පිළිබඳව කටයුතු කරන්න ඕනේ, මේ සියල්ලක් පිළිබඳව හොයලා බලන්න ඕනේ. ඒ වගේම අපි කොහොමද මේක එකපාරම මුළු රටේම ක්‍රියාත්මක කරන්න බැරි වුණත් ඒක කොයි ආකාරයෙන්ද අපිට ආරම්භයක් හැටියට පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට ක්‍රියාත්මක කරන්න හැකි වෙන්නේ කියන එක හොයලා බලන්න ඕනේ. ඊළඟට අපි නොදකින දුර්වලතාවයන් තමයි විශේෂයෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට මේ ප්‍රවාහනයේදී ප්‍රවාහන සේවාවේදී තියෙන හිංසනය. ඒ පිළිබඳවත් අපි හොයලා බලන්න ඕනේ. ඒ පිළිබඳව වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. මම දැක්ක දා කාන්තා දිනයේදී පමණක් වෙනම කෝචි පෙට්ටියක් වෙන් කරලා තියෙනවා කාන්තාවන්ට. නමුත් ඒක එතනින් නැවතිලා බෑ. ඊළඟ දවසේ ඉඳලා ඔක්කොම එතන නොයෙකුත් ගැටළු වලට මුහුණ දෙනවා. ඒ නිසා අපි ඒ වැඩපිළිවෙල විශේෂයෙන්ම මේ පොදු ප්‍රවාහනයේ තියෙන අඩුපාඩුව තමයි අපි පොදු ප්‍රවාහනය බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ අද අපේ රට අද අපේ රටේ මේ පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ නැති එක හේතුවක් වෙන්න පුළුවන්. අද මධ්‍යම පන්තිය වැඩි වෙලා තියෙනවා. එතකොට මේ මධ්‍යම පන්තිය බලාපොරොත්තු වෙනවා තමන්ගේම කියලා වාහනයක් ගන්න, තමන්ගේම කියලා වාහනයක වැඩට යන්න, ගෙදර යන්න. ඉතින් මේ තුලින් කොළඹ සහ ඒ වගේම අනෙක් නාගරික ප්‍රදේශවල තදබල වාහනවල තදබල එතන වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ පොදු ප්‍රවාහනයේ විශේෂයෙන්ම පහසුකම් ලබා දුන්නොත්, ඒ වගේම ගුණාත්මක භාවයෙන්, ඒ වගේම කලට වේලාවට කාර්යක්ෂමව.
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
මට මේ දිනේෂ් අමතුමාගේ වෙලාවක් තියෙනවා. ඊළඟට දැන් මේ සියල්ලක් දිහා බැලුවාම අපි බස් ප්‍රවාහනය ගැන වගේම ඉතාමත් වැදගත් වෙන්නේ දුම්රිය ප්‍රවාහනය කියලායි මම හිතන්නේ. මේක මේ දුම්රිය ප්‍රවාහනය මං හිතන්නේ මෑත කාලයේදී නඩත්තු කිරීම සඳහා එමත් නැත්නම් අලුත් දුම්රිය එන්ජින් අරගෙන තියෙනවා, දුම්රිය පෙට්ටි අරන් තියෙනවා. නමුත් මෙය ප්‍රවාහන එක ඒකකයක් හැටියට මේ නූතන ලෝකයේ තාක්ෂණ දියුණුවත් සමග අපි ඒක දියුණු කළා නැහැ කියලා තමයි හිතන්නේ. මේක විශේෂයෙන්ම මගීන්ගේ ප්‍රවාහණයට පමණක් නෙමෙයි භාණ්ඩ ප්‍රවාහණයටත් ඉතාමත් වැදගත්. දැන් මේ දුම්රිය අපි බැලුවොත් එහෙම අපි දුම්රිය පාවිච්චි කරනකොට උදාහරණයක් හිටියද කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේ ප්‍රදේශයේ ඉඳලා රඹුක්කන ඉඳලා කොළඹට එනවා නම් සාමාන්‍යයෙන් අපි වාහනයක් පාවිච්චි කරනවා නම් දෙකහමාරක් තුනක් ඊටත් වඩා වැඩි වෙලාවක් යනවා. නමුත් දුම්රිය පාවිච්චි කරනවා නම් අපිට බෑ දෙකහමාරෙන් එන්න පුළුවන්. ඉතින් ඒක ඒ නිසා දුම්රිය ප්‍රවාහන ඉතාමත් වැදගත්. එතකොට අනතුරුව බැලුවාම අනතුරුත් අඩුයි. ඊළඟට මේ විශේෂයෙන්ම මාර්ග වෙන වෙනම ඉදිකරන්න නඩත්තු කරන්න අවශ්‍යතාවය තියෙනවා. නමුත් මාර්ග අර ඉදි කිරීම හයිවේ හදන එක ඒ සියල්ලක් වගේ ලොකු මුදලක් ආයෝජනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම මේ දුම්රිය සේවාව දියුණු කරන්න කටයුතු කිරීම, ඒ වගේම වැඩි පහසුකම් මේ දුම්රිය සේවාවට ලබා දෙන්න කටයුතු කිරීම තුළින් වැඩි මගීන් සංඛ්‍යාවක් ඒක ප්‍රයෝජනට ගනී කියලා හිතනවා. ඉතින් මම නිකන් ගණන් කරලා බැලුවා මේ ඉන්ධන කොහොමද පාවිච්චිය කියලා. එතකොට ඉන්ධන භාවිතයේදී අඩුමතරයේ මේ මගීන් හතර දිනක් යන වාහනයකට එක මගියෙක්ට එක ලීටරයකට එක කිලෝමීටරයක් යන්න රුපියල් 2.50ක් විතර යනවා. ඊළඟට බස් රථයකට 7.50ක් විතර යනවා. නමුත් දුම්රියකට යන්නේ 7.10ක් පමණ. මේකේ මේ ගණනය කරද්දී අපි වාහනය ක්ෂය වෙන එක නඩත්තු කිරීම ඒ වගේම අලුත් වැඩියා ඒ වියදම් කිසිවක් ගණනය කරන්න නැතුව බැලුවේ. ඉතින් ඒ කෙසේ වෙතත් දුම්රිය ප්‍රවාහන එක පැත්තකින් අපේ ආර්ථිකයට එක පැත්තකින් පහසුවක් ලබා දෙනවා. අනිත් පැත්තෙන් බැලුවහම මේක දියුණු කරන්නත් මම හිතන්නේ ලොකු ආයෝජන අවශ්‍යතාවයක් නැහැ. ලොකු ආයෝජන කරන්න නැතුව මේකේ පහසුකම් වැඩි කරලා වැඩි දුම්රිය ප්‍රමාණයක් ගමන් කරන්න අවස්ථාව ලබා දීලා ඒවට ආයෝජන කරන්න වෙයි. නමුත් ඒ කිරීම ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා අර LRT එක ගැන කතා කරනවා. ඒකත් LRT එක ගැන කතා කරනවා. ඒකට අපේ ණය විතරක් බිලියන ඩොලර් බිලියන 1.8ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 324ක් පමණ. ඉතින් මේක එක කිලෝමීටරයකට යන්න යනවා රුපියල් මිලියන 18,900ක්. එමත් නැත්නම් ඇමරිකානු ඩොලර් 105ක් පමණ මිලියන. ඉතින් මේක මෙම ණය ගැනීම දැන් මම හිතන්නේ ඒක අරගෙනත් ඉවරයි. මේක එක පැත්තකින් අපි බැලුවොත් එහෙම මේ ණය ගත් එකෙන් අපේ සමස්ත රටේ ණයට කොයිතරම් ප්‍රමාණයක් එක්කව වෙනවද කියලා. විශාල ප්‍රමාණයක් එක්කව වෙනවා නම් ප්‍රතිශතයේ 10%කින් 15%කින් ඉහළට යනවා නම් ඒකේ ඇත්තටම වැදගත්කමක් තියනවාද? මොකද මේක කොළඹ නගරයේ ඉඳලා බත්තර මුල්ලට පමණයි. මේක මේ රටේ තියෙන සමස්ත ප්‍රවාහන පද්ධතියට ලොකු පහසුවක් ලබා දෙන්නේ නැහැ. ඊළඟට මේක දැන් අවසන් වුණායින් පස්සේ මෙවැනි ආකාරයේ ලොකු ආයෝජනයක් කරලා මගියාට කොපමණ විලක් වෙයිද කියලා කියන්න බෑ. මේකේ ටිකට් එකක් ගන්න ගියාපුවම දරා ගන්න බැරි විලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැම දිනාටම ඒක භාවිතා කරන්න ආකාර පුළුවන් ආකාරයේ රජය කටයුතු කරනවා නම් ඒකට කරන්න වෙන්නේ සහනයක් ලබා දෙන එක. රුපියල් 1000ක් දීලා යන්න ටිකට් එකට එහෙම නැත්නම් සහනයක් රුපියල් 500ක්වත් රජයෙන් දාන්න වෙයි. ඒක නිසා මේක ඇත්තටම අපේ රටේ මේ අවස්ථාවේදී ගැළපෙනම දේද කියන එක අපි තෝරා ගත යුතුයි. ඉතින් ඒ සියල්ලකටම වඩා මේ අපේ රටේ මම හිතන්නේ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ 2015 මේ ආකාරයෙන්ම දෙමටගොඩ ඉඳලා බත්තරමුල්ලට එන්න CCB කියන සමාගමෙන් ශක්තිදා අධ්‍යයනයක් කරලා ඒකේ ඒ BOQ එකක් හදලා තිබ්බා. ඒක යන මුදලයි මේකයි අතර සංසන්දනය කරද්දී ඉතාමත් විශාල මුදලක් සිය ගණනක් වැඩි මුදලක් අර ඒක විශේෂයෙන්ම එක පැත්තකින් දේශීයව නිර්මාණය කරන්න අවස්ථාවක් තියෙනවා අපේ ඉංජිනේරුවන්ට අපේ ඉංජිනේරුවෝ හැකියාවක් තියෙනවා කියලා ඒගොල්ලන් කියලා තියෙනවා. ඉතින් එහෙම කියලා තියෙනකොට මේ ආකාරයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් වැඩිපුර ගෙවලා ණය වෙලා ඒකේ එතරම් ලොකු ණයක් ගෙවලා අපි අපේ අවශ්‍යතාවයේද සැබෑ අවශ්‍යතාවයේද ඉෂ්ට කරන්න කියන එක අපි සංසන්දනය කරලා බලිය යුතුයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ දුම්රිය දෙපාර්තමේන්තුව ගැන කතා කරද්දී මේ දේශීය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ ඉන්නවා. ඒ ඉංජිනේරුවන්ට අවස්ථාවක් ලබා නොදීම පිළිබඳවත් අපි කනගාටුවට පත් වෙනවා. මේක මේ අපි කාලෙ ගොඩක් කාලයක් මේ ගැන කතා කරා. විශේෂයෙන්ම මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය මේක දුම්රිය දෙපාර්තමේන්තුවේ දේශීය ඉංජිනේරුවෝ ඇස්සමෙන්තු කරලා තිබ්බේ මිලියන 200 රුපියල් මිලියන 200ට. නමුත් මේකේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලියන 2200කට චීන සමාගමකට ලබා දුන්න ඒ මාර්ගය හදපු දුම්රිය මාර්ගය හදපුම චීන සමාගමට ලබා දුන්නේ. ඉතින් ඕක පිළිබඳව අපි ප්‍රශ්න ඇහුවා කතා කරා. නමුත් ඒකේ කිසිම පිළිතුරක් ලැබුණ නැහැ. ඒක අද ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟ එක තමයි කුරුණෑගල දඹුල්ල හබරණ මාර්ගය දුම්රිය මාර්ගය. මේ සඳහා පන්දන්න මිලියන ඩොලර් මිලියන 1000ක් යනවා කියලා කියනවා. ඉතින් මේ වගේ ලොකු ප්‍රමාණයක් වියදම් කරන්නේ කොහොමද? අපි ඉංජිනේරුවෝ ඒකේ දේශීය ඉංජිනේරුවන්ගේ වාතාවක් හදලා ඒ ඉංජිනේරුවන්ට අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීම කරා. නමුත් ඒකත් චීනේ ණයට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඒකත් ලබා දීලා තියෙනවා. දැන් අපි මේ සියල්ලක්ගෙන් වෙන්නේ අපි දේශීය කර්මාන්තේ නගා සිටවන්න ඕනේ කියලා අපි දේශපාලඥයෝ කතා කරනවා. නමුත් දේශීය කර්මාන්තේ නගා සිටවන්නේ කොහොමද? අපේ දේශීය ඉංජිනේරුවන්ට අවස්ථාවක් ලබා දෙන්නේ. එතකොට රැකියා දසලක්ෂයක් ගැන කතා කරනවා. අපි රැකියා දසලක්ෂයක් හදන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ ආකාරයෙන් මේ අපේ දේශීය ඉංජිනේරුවන්ට අවස්ථාව ලබා දෙනවා. කාර්මික ශිල්පීන්ට අවස්ථාව ලැබෙනවා. ඒ පමණක් නෙමෙයි කම්කරුවන්ට පවා ඒ අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙම කරන්න නැතුව අර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ කිව්ව ඔක්කොම චීන කොලනියක් බවට පත් කරනවා කියලා. ණය ගන්නවා කියලා කිව්වා. මේ අනවශ්‍ය දේවල් කරන්න කිව්ව සංවර්ධනය. නමුත් අද ඒකේ වෙනසක් වෙලා නැහැ. ඒක ඊටත් වඩා වැඩි මුදලකට වැඩි කොලියකට අද මේ සියල්ලක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අනිත් එක තමයි අනිත් තවත් ඒ වගේම දුම්රිය මාර්ගයක් මහව අනුරාධපුර වවුනියාව. මේක ඉන්දියානු ණය ක්‍රමයට මිලියන 90කට.
Honorable Minister,
දුම්රිය මාර්ගයේ ඩොලර් මිලියන 278ක් කිලෝමීටර 26.3කට ගිය ආණ්ඩුව කාල තමයි දීලා තියෙන්නේ. 1 කිලෝමීටරක් ඩොලර් මිලියන 10කට වැඩිය වැඩි වෙනවා. ඒ කියන්නේ කෝටි 150ක් විතර වෙනවා. ඒක අපේ ආණ්ඩුව කාලේ ඒක සංඥා පද්ධතියත් එක්ක
දුම්රිය මාර්ගය නමුත් සංඥා පද්ධතිය දුන්නේ 2017. අපි ඕක නවත්තන්න අපේ නිමල් සිරිපාර ඇමතුමාගෙනුත් අපි ඒ දවස්වල ඉල්ලීමක් කරා, ප්‍රශ්න ඇහුවා. ඉතින් මේක නැවතුන්නේ නැහැ. නමුත් ඒක එසේ වෙතත් ඊළඟ එක තමයි මේ මහව අනුරාධපුර වවුනියාව. ඉතින් මේකේ ඉන්දියානු ණය ක්‍රමයට මිලියන 90කට දීලා තියෙනවා. එතකොට මේ ඉංජිනේරුවෝ දීලා තියෙන ඇස්මෙන්තුව මිලියන 25යි. ඇමරිකානු ඩොලර් මිලියන 25කට. ඒ වගේම තමයි මේකේ 55%ක් සිල්බර් කොටන් දැනටමත් අපේ දේශීය ඉංජිනේරුවෝ මේකේ සංවර්ධනය සඳහා යොදවලා තියෙනවා කියලා කියනවා. ඊළඟට ඒ පමණක් නැමේ මෙතන ඉඳලම ඊළඟට වවුනියාව ඕමන්ත දැනට හදලා තියෙන ඒක පසුගිය රජයේ කාලයේදී හදපු වවුනියාව සහ ඕමන්ත දුම්රිය මාර්ගය. ඒ දුම්රිය මාර්ගය දැන් නැවතත්
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
හරි, අවසන් කරන්න. ගලවලා ආයෙත් හදන්න කටයුතු කරනවා. ඉතින් මේකේ මේ ඉංජිනේරුව කියලා තියෙන ආකාරයට මේකේ කිලෝමීටර් පැයකට කිලෝමීටර් 100ට යන්න පුළුවන්. ඉතින් එහෙම යන්න තියෙනකොට මේක නැවතත් ඔක්කොම මුළුමනින්ම ගලවලා වෙනත් රටකින් ණයක් අරගෙන මේක ලබා දෙන එක තවත් ගැටලුවක්. එතකොට මේ සියල්ලක් තුලින් ණය බර වැඩි වෙන ගැන කතා කරන මේ රජය විශේෂයෙන්ම තව තවත් අපේ රටට බරක් වෙන මේ ආකාරයේ අනවශ්‍ය වැඩසටහන් වෙනුවෙන් ණය ගන්නවා. ඊළඟට විශේෂයෙන්ම දේශීය කර්මාන්තය කඩාවැටෙනවා. අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට මේ සියල්ලක්ම කරන්න පුළුවන් හැකියාව තියෙද්දි, ඒ දැනුම තියෙද්දි ඒක වෙනත් සමාගම් වලට, වෙනත් රටවල විදේශ සමාගම් වලට ලබා දෙන්න කටයුතු කිරීම මම හිතන්නේ වැරදි කාරණයක්. ඉතින් මම හිතන්නේ අපේ අමාත්‍යවරයා හැටියට ඔබතුමත්, ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබතුමන්ලා මේ ප්‍රවාහන සේවය දියුණු කරන්න සැබවින්ම ආදරය කරනවා නම්, කටයුතු කරන්න කැමැත්තෙන් ඉන්නවා නම්, මම හිතන්නේ මේ දූෂණ ටික අඩු කරන්න කටයුතු කරොත් වැදගත් වෙනවා. ඒ වගේම අද අපේ රටේ මේ හදන්න යන ජාතික ප්‍රතිපත්තිය වෙනුවෙන් ඔබ සියලු දෙනා සම්බන්ධ වෙලා, ඔතුමන්ලා සම්බන්ධ වෙලා කටයුතු කරොත් මම හිතන්නේ ඒක ඉදිරි අනාගතයටත් වැදගත්. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීම කරනවා මේක ප්‍රවාහනය කියන්නේ අපේ රටේ ආර්ථිකයේ කොඳු නහරටිය. මේ ප්‍රවාහනය රටක සංවර්ධනය සමග ප්‍රවාහනයක් දියුණු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ප්‍රවාහනය දියුණු කිරීම සඳහා ඔබ තමුන් නාන්සේලාගේ මේ ආණ්ඩුවේ අවසාන අයවැය හැටියට අපි මේ කතා කරන අවස්ථාවේ මේ කාලය තුලදීවත් ඒ පිළිබඳව හොයලා බලලා කටයුතු කරන්න කියලා මම ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය අවතන් කරනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.